එහෙනම් භාෂාව තීරණය පොතේ ඉස්සරහට තව ටිකක් යමුද? නේද? භාෂාවතරණී පළවෙනි පොතේදී ගොඩාක් දුරට මේ වර්ණ ගීම් ටික ඉවර වෙන්න ඒ ටික ඉගෙනීමක් තමයි ගොඩාක් දුරට කෙරෙන්නේ. ඒකේ අපි ඒක නිසා පොඩ්ඩක් ඒක කීපවතාවක් කියන්නේ මේ වර්ණ ගීම් කොහොමද මතක තියාගන්නේ කියලා ටිකක් හිතෙන්න පුළුවන් මේක මේ අමාරු වැඩක්ද කියලා. ඔකේ ලේසිම දේ තමයි කීපවතාවක් ඒක කියවලා හුරු කරගන්න. ඊට පස්සේ රටාව Tamanට අහු වෙනවා. ඊට පස්සේ ඒ රටාවට අනුව ඉතිරි පද පොඩ්ඩක් තමන් ඊට සමාන වර්ණගින පද කීපයක් ආයේ කියවලා බලනවා. ඒක තමයි මතක තියාගන්න ලේසිම ක්‍රමය. දැන් මේ පද හැදෙන හැටිත් මම ටිකක් කිව්වේ. ඒකට අර ටිකක් තාර්කික ක්‍රමයකට මතක හිටිනවනේ මොකක් හරි. ඒ නිසා. හරි. අපි එහෙමනම් ඉස්සරහට පොඩ්ඩක් බලාගෙන යමු. හත්වෙනි අභ්‍යාසය අපිට බලන්න තියුනේ නේද? අභ්‍යාස 7 කියලා තියෙනවා. ඒක මාත්‍රිකාව නැහැ. ඒක ලියා ගන්න. 19 පිටුයි. අපි දැන් මේකේ තියෙන වාක්‍ය මොකම කියාගෙන යන්නේ නැහැ. අපි අර විදියටම හිතලා කීපයක් ඊට පස්සේ කියාගෙන යමු. ඒකේ වැරදි ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනට අපි හදාගනිමුද? ඉස්සෙල්ලා මේ අභ්‍යාසය 7 කියලා ඒකත් ලියා ගන්න උනින්. ඊට පස්සේ 6 වෙනි වාක්‍යයේ සිංහලට නැගිය යුතු කියන එක 6 වෙනි වාක්‍යයේ අරි අසිනා ගෝණං පහරි වෙන්න ඕන. ඒක වචනේ පහරි පහරති කියන එක හදාගන්න. පහරති කියන වාක්‍යයේ ඒ අඛ්‍යාත පදේ ක්‍රියාපදේ අතීත කාල පදේ පහරි පහරි ඕ පහරි නෙමෙයි පහරි වෙන්න ඕනේ. ඒක ඊට පස්සේ 7 වෙනි එකේ කවයෝ දීපම්හි නිධින් කනින්සු. නිධින් කියලා එක ဒုတိယා පදයක් වෙන්න ඕන. මොකද කර්මපදී හැරීමට ලක්ුණ පදේනේ. ඒක නිධින් කියලා ဒုတိය එක වචෙන් තින්න ඕන. අපහු 11 වෙනි වාක්‍යයේ ගහපතිස්ස කුමාරෝ ඒක උදදින් වෙන්න ඕන. උද්දින් කියලා තියෙන එක උදදින්. දැන් ඒකේ තේරුමත් මම කිව්වානේ. උදකං ධාරේ තීති උදදී කියලායි පදේ හැදෙන්නේ. වතුර දරන නිසා මොහොතට කියන නමක් උදදී.
මේ හත්නෙකේ සානකතෙන් බලවචනේ කියන්නත් පුළුවන්. දීපම් කියන්නේ.
ඔව්. එහෙමත් පුරවා. දිව ඉනිහි කියන එකනේ. ඒක වචනෙන් එතනම් තියෙන්නේ.
හා
එහෙමනොත් ඒක නිධි වෙන්න ඕන නේද? නිධි කියලා ඉතින් එහෙම ගන්නත් පුළුවන්. මේක මම බැලුවේ දැන් මේකට සිංහල තේරුම් දීලා තියෙන තැන්වල දීලා තියෙන්නේත් ඒක වචනේ. ඒ නිසා ඒක කැමති විදියට මම කරගන්න පුළුවන්. නිධි කියලා තිබ්බත් වැරදි නෑ. ඒත් නිධි නෙවෙයි. එහෙමනම් නිධි කියලා බහුවචනට එන්න ඕන.
අවසරයි
සමිනා කැටවෙන්න එකත් හදලා තිබුණා. තුන්හි අති ඒක අතිතීනම් ඒකත් හදාගන්න. තුන්හි අතිතීනම් අතිති කියන එකේ තේරුම ආගන්තුකයා කියන එකයි.
අතිතීනම්
අතිති ඊට පස්සේ 12 වෙනි එකේ අධිපති කවීනම් මනයෝ වෙන් වෙන්න ඕන එක අදදි අදදි අද්දි කියලා තියෙන්නේ ඒක අදදි වෙන්න ඕන දදි අදදි ඒ විදිහට දුන් දෙනවා කියන පදයේ අතීත කාල පදේ දුන්නේ කියන එකයි ඒ දෙකේ පැත්ත නම් හරි අපහු පාලියට නැගිය යුතු කියන එකේ ටිකක් අපහැදිලි අන්තිමේකේ වරහන් ඇතුලේ තියෙනවානේ එක අත්ති හෝ භවති කියලායි තියෙන්නේ අත්ති වෙන්න ඕන ටිකාරේ ටිකක් පැහැදිලි මදි ති හරි ඒව ටිකක් හදලා තියාගන්න අපි මේක ඒ විදිහටම කියන්නේ නැහැ මේ තියෙන අභ්‍යාසෙ හැමම ඒ වුණාට අපි ටිකක් ඒක හදලා තියාගන්න එක වටිනවනේ නේද වාක්‍ය කීපයක් අපි එහෙනම් බලාගෙන යමු මේකේ හැබැයි කියනවා කියන අර්ථය මෙතන මේ වාක්‍යෙ දීලා නැහැ භාසති කියන පදේ භාසති භාසති කියලා කියන්නේ කියයි කියන එකයි තේරුම. එතකොට ඔකේ අතීත කාල පදේ හැදෙන්නේ කොහොමද? භාසී අභාසී කියලා. එතකොට අපි වාක්‍යයක් කියමු බලන්න එහෙමනම් සන්නස කමන්න නැද්ද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය දෙසූසේක ධර්මය වදාළසේක සිංහලෙන් ඒ ටික ඉස්සරලා දැන් සිංහල පද ටික විභක්ති ටික කියාගෙන ගිය ලේසි බුදුරජාණන් වහන්සේ ප්‍රථමයි භගවතෝ භගවා පදේ නම් ටිකක් වෙනස් විදියට වර්ණ ගෙන්නේ භගවා පදේ ඒකේ භගවා කියන පදේ තමයි ප්‍රථම ඒක වචන පදේ භගවතුෝ කියන්නේ චතුත්ති චට්ටි පද දෙක. අපි බුද්ධ පදේම ගත්තොත් ලේසියි. ඒක ගුණවන්තු ශබ්දේ වගේ.
බුද්ධෝ ධම්මං කර්මේ.
ඔව්. ධම්මං ශ්‍රාවකයන් වහන්සේලාට.
ශ්‍රාවකයන් වහන්සේලාට තව හස්.
බහුවචන වෙන්න ඕන.
අභාස
එතකොට ඒකේ වචන ටික වෙන් කරගන්න ඕන නම් ඒ ධර්ම ඒ අභාසි කියන පදේ ක්‍රියාපදේ මං කලින් කිව්වා අපි ඒ තැනක ලේසිම දේ තමයි ඉස්සෙල්ලා ක්‍රියාපදේ තේරුම් ගන්න ඕන සිංහලෙන් තියෙන එකේ කියන කෙනා කවුද කියන්නේ බුදුරජාණන් වහන්සේනේ එතකොට ඒ ක්‍රියාව කරපු කෙනා කවුද කියලා ඒක අඳුර ගන්න ඕන එතකොට ඒ පදේ තමයි අපි ප්‍රථමාවින් තියන්නේ ප්‍රථමා විභක්තියෙන් දැන් බුද්ධ ශබ්දයේ ප්‍රථමා පදේ තමයි බුද්ධෝ කියන්නේ නේ එතකොට ඒ ක්‍රියාව කළේ කවුද බුදුරජාණන් වහන්සේ නිසා ඒ ක්‍රියාව කරපු කෙනා ප්‍රථමා විභක්තියෙන් තිබ්බා ඊට පස්සේ ක්‍රියාවට ලක්ුණේ කීවේ කුමක්ද කියලා අපි ප්‍රශ්නයක් අහුවොත් එහෙම නැත්නම් වදාලේ කුමක්ද කිව්වොත් කර්ම පදේ තමයි ධර්මය කියන්නේ එතකොට ක්‍රියාවට ලක්ුණ දේ යටත් වුණ දේ අපි තියන්නේ ဒုတိය විභක්තියෙන් කර්ම පදය. එතකොට ඒක අපි ධම්මං කියලා ဒုတိයෙන් කියනවා. එතකොට කාටද ඒක දේශනා කළේ? ඒ දේශනාව ලබන්නේ කවුද? ලබන කෙනාව අපි තියන්නේ චතුර්ථ විභක්තියෙන් කියවනේ සම්ප්‍රදාන. චතුර්ථ විභක්තියෙන්. ඒ නිසා ඒකේ වැඩි පිරිසන් නිසා බහුවචනෙන් තිබ්බා ශාවකානම් කියලා. ශාවක શબ્දෙත් එතකොට වර්ණගිනි බුද්ධ ශබ්දේ වගේ ශාවකාණ
ගොඩක් ඒවා නම් කියන්නේ
බහුවචනේ කොහොමද දැන් මේ චතුත්ති චට්ටි වල බහුවචනේ හැම තැනකම ගියේ ওই දීලායි වර්ණගින්නේ නම් ප්‍රත්‍යය දීලා මම අර බෙදලා ඉදා පින්න ඒකේ නම් කියන කොටස හැම එකම වගේ ඉදෙනවා. හරි. එතකොට පැහැදිලියද නේද? තව එකක් අපි. දැන් ඔය යනවා කියන පදේ අතීත කාල පදේ මොකක්ද? දැන් මේකේ පොඩ්ඩක් වෙනස් විදියට මේ පදේ හැදෙන්නේ. ගමි කියලා පදේකුත් තියෙනවා. ඒ වුණාට අගමාසි ගියේ කියලා හැම පදේකුත් හැදෙනවා. දැන් බොහෝ විට ඒ පදේ යෙදෙනවා. අපි කමන්නේ මේ ගච්චි කියන පදේ ටිකක් මතක තියාගන්න. ගච්චි ගියේ. අර
ගියනේ ගමි.
ඔව් ගමි කියන එකේ තර්ථේ ඒంటి මේ පොතේ තියෙනවා නේ. හරි. ගොවියා ගමට ගියේ. ගොවියා ගම. අපි එතකොට මේ පද ටික දැන් සිංහල පද ටික ඉස්සෙල්ලා වෙන් කර ගන්න ඕන මොන විභක්ති වලටද මේක අයිති වෙන්නේ කියලා. ගමට කියන්නේ දැන් ගියපු තැන. එතකොට දැන් යන්නේ යම් තැනකටද මම අර විභක්ති වල තේරුම් කියද්දි කිව්වා. යන්නේ යම් තැනකටද ඒක අපි තියන්න ඕන මොන විභක්තියින්ද? පබෝදානන්දායස්ම. යන තැන. එතකොට යන්නේ යම් තැනකටද ඉලඹින්නේ එහෙම නැත්නම් ඉලඹීමක් යාමක් ඇතුල් වීමක් එතකොට බැසීමක් එතකොට නැගීමක් ගැන කියවෙනවා නම් ඒ යම් තැනකටද ඒ ක්‍රියාව කරන්නේ නැගීම බැසීම ඇතුළු වීම ළඟා වීම ඒ ස්ථානය අපි තියන්නේ ဒုတိය විභක්තියෙන් යන්නේ යම් තැනකටද ඒක ဒုတိයාවෙන් ඒ නිසා තමයි දැන් එහෙම ဒုတိයාවෙන් තියන්නේ අපිට ඕක චතුත්තියෙන් තියන්න බැරිද මේ බුද්ධ දේශනාවේ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ဒုတိය විභක්තියෙන් ඒ යන තැන් ඒ නිසා තමයි ဒုတိයාවෙන් තියෙන්නේ එතකොට ဒုတိය එක වචන වෙන්න ඕන ගාම ගියේ ගච්චි එහෙම නැත්නම් ගමි ගච්චි ගමි අගමාසි කියන්න පුළුවන් අගමාසි කියලා පදයකුත් තියෙනවා ඒක මේක පෙන්වලා නැතු ඇති මේ පැත්තේ තියෙනවා නේද හරි
එකතේ
ඒවා
මේ
පාළේ තිය පාළේ කියන විදිහට බලන්නේ නැහැ නේද මොකද්ද මේ අගමාති කියන්නේ ඔව් ඒ ටික හැදෙන විදිය මම පොඩ්ඩක් පස්සේ කියන්නම් එතින් ආවම පොඩ්ඩක් වෙනස් විදිය තමයි මේ පද හැදෙන්නේ එතනදී මම කියන්නම් හරි එතකොට මතක තියාගන්න මේ වගේ මේ වාක්‍යකේ මුලින්ම අපි කරගන්න ඕන හරියට මේකේ මේ විභක්ති වලට අදා මොන විභක්තියටද මේ පදේ එන්න ඕන කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් ඒකයි මම එදත් කිව්වේ. අපි සිංහල වාක්‍යයක් අනිත් පැත්තට දානවා නම්, පාලියට පෙරලනවා නම්, ලේසිම දේ තමයි අපි ඒක පුරුදු කරගන්න ඕන අනිත් පැත්තට ඒකේ කොටස් ටික බෙදලා වෙන් කරගන්න. හරි. ජිනසිරියායස්වානි යනි පැත්‍ර එක මුල් ටික කියාගෙන යමු ඉතුරු ටික නේද පාලි එක සිංහලට නම් ලේසි නේද කමන්නේ තව කීපයක් අපි මේක කතා කරන් ගිහිල්ලා අනිත් ටික කතා කරමු මේකේ තියෙන කුත් කියමුකු නැත්තම් නේද අභ්‍යාසෙ පළවෙනි එක කියන්න බලන්න
මොනේ
ධර්ම අනිපත දිවියෝ මුවන් කෑහ
දිවියෝ මුවන් කෑහ
පද ටික ඉස්සරලා කියාගෙන යමු අනිත් පැත්තට
දිවියෝ ප්‍රථම භවචය
ඇයි ක්‍රියාවේ කතරු නිසා දැන් කෑම කරන්නේ දිවියොන්
මුවන් දෙතිය
එක් වචන භවචනදත් කියන්න ඕන
භවචන
හරි හරි ක්‍රියාපදයේ අතීත ක්‍රියාපදයේ දිවිය අගි ශබ්දේ වගේ මේක ටිකක් නේද
දීපයෝ
දීපි කියන පදේ එතකොට ප්‍රථම බහුවචන වෙන්න ඕන දීපි දීපි දීපයෝ
දීපයෝ
එතකොට පද දෙකෙන් එකක් කියන්න පුළුවන්. එක්ක දීපී කියන්න ඕන, නැත්නම් දීපයෝ කියන්න ඕන. දීපී කියනවා නම් ඒක දීර්ඝව කියන්න ඕන. මොකද අග්ගි අග්ගි අග්ගයෝනි තියෙන්නේ නේ. මිග ශබ්දයේ බුද්ධ ශබ්දයේ වගේ නේද? මිගෝ මිගා මිගං මිගේ කියලා ဒုတိය බහුවචනේ මිගේ කියලා හිටින්නේ නේ.
කාදීන්සු
හරි. පදේ කොහොමද හැදෙන්නේ? ඉන්සු කියන කොටස එකතු වෙලා නේ. අකාදීන්සු කාදීන්සු දෙකමත් හරි. බහුවචනින් තියෙන්නේ.
කාදීන් කියන්නේ
මොනවද? අකාදී අකාදී. ඔව්. දින් එහෙමනම් අකාදුම් වෙන්න ඕන.
අකාදුම්
මතකයි නේද පදේ හැදුණු විදිය?
අයන්න ඉන්න පුළුවන්. මේ ධාතුව මේ අයන්න නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තත්ත්‍ය විවක්ති කතියෙදී මේ උන් කියලා. ඒක විකල්ප විදිහට කීසු කියලා ඉන්නත් පුළුවන් කිව්වා. ඒ නිසා මේක ඇවිල්ලා මේ විදිහට කොහොම පදේ හැදෙන්නත් පුළුවන්. කොහොම හැදෙන්නත් පුළුවන්. මේක නැතුව මෙහෙම හැදෙන්නත් පුළුවන්, මෙහෙම හැදෙන්නත් පුළුවන්. එතකොට අකාද උන් අකාදුන් කියලා පදේ හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකාද ඉන්සු කියලා අකාදින්සු කියලා පදේ හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයන්න නැතුව අයන්නේ ඉඳින් නැතුව කාදුන් කාදුන් කියලා
හඳුනන
කාද ඉන්සු කාදින්සු කියලා හැදෙන්න පුළුවන්.
හතරයි විකල්ප හතරනේ. පැහැදිලි නේ? ටිකක් කියලා හුරු වෙන්න. එතකොට දැන් අපි කීපයක් ඒ විදිහට නිකන් කියාගෙන යමුද බලන්න. හැමෝම පොදුයි වගේ. ධාතු දෙක තුනක මේවර කීපයක් අර විදිහට හුරු වෙන්නත් එක්ක. පච ධාතුවම අපි ඉස්සෙල්ලා එක වතාවක් කියලින්. පච ධාතුවේ අතීත කාලේ හැමෝම එකවර හැබැයි එතකොට හුරු නැති වෙන්නේ එකම ක්‍රමයක් නෙවෙයිනේ. ගෞතම වංශයස් මොකක්ද බලන්න. පච ධාතුවේ වර්ණගීම අතීත කාලේ
හිතේ නේද?
ආ බලන්න එතකොට කියලා අපි අමාරු නම් කවන්නේ.
අපති පචි අපති පචි අපතිසු පතිසු අප අපතුම් පචු අපචෝ පචෝ අපචිත්ත පචිත්ත අපතින් පතින් අපතින් පතින් අපතින් පතින්.
දොර ඒ විදිහටම එහෙනම් තව එකක් කියමු බලන්න. විනේ විසුද්ධියස්ම පුළුවන් වෙයිද? නිසීදති කියන වර්තමාන ක්‍රියාව නිසීදති.
නිසීදති අනිසීදති නිසීදින්සු
ඔව් අරකේ කෙටි දෙකක් තියෙනවා. නිසීදි අනිසීදි
අනිසීදි
ඔව් දීර්ඝවත් තියෙනවා.
නිසීදින්සු අනිසීදින්සු
අයන්න මුලට දාන්න.
දු අනිසීදු ආමාදු ගල්වන්න. නිසීදු අනිසීදු නිසීදිත් අනිසීදිත් නිසීදි අනිසීදි
ඒක ටිකක් කියවලා හුරු කරගන්න මේ මුල් එකක්. ඊට පස්සේ ඒ රටාවට අනිත් ඒවා චුට්ටක් නිකන් හිතලා බලන්න නිකන් ඉන්න ගම වෙන නේද? වෙන මොනවා හරි වැඩක් කරලා කම්මැලි ගම හිතුනම මේ වගේ මතක් කරලා බලනවා නේද? හරි.
අවසරයි තමයි සෝවයින් මේ
අතීත කාලපද බහුල වෙයි දෙනවා.
දැන් ඒ වයින් දැන් ඔය බහුවත් ප්‍රථම බහුවචන ගත්තොත් පචින්සු අපචින්සු පචුම පචු ඒ වයින්
ඔව් බොහෝ විට ඒකනම් මේකේ කෙටි එක තමයි බොහෝ විට යෙදලා තියෙන්නේ. ඒක වචනේදී නම් කියන අපචි පචි කියන දීර්ඝ දෙක යෙදලා තියෙන අඩුයි. අපචි පචි කියන කෙටි දෙක තමයි වැඩිපුර යෙදලා තියෙන්නේ. එතකොට හැබැයි ඒ දෙකෙන් කෝකද වැඩිපුර යෙදිලා තියෙන්නේ කියලා නම් මම එහෙම බලලා අඩුයි. දීර්ඝික නම් යෙදිලා තියෙනවා ගොඩක් අඩුයි මම බලලා තියෙනවා. එතකොට බහුවචනයේදී ඒක නම් දෙකම යෙදිලා තියෙනවා. අපචින්සු කියන වගේ පදේ බහුල යෙදිලා තියෙනවා කියලායි කියන්නේ. ඉන්සු කියන ප්‍රත්‍යය. මධ්‍යම පුරුෂයව නම් ගොඩක්ම අඩුයි යෙදිලා තියෙනවා. අපචෝ පචෝ ඒ වගේ අපචිත් ඒවා යෙදිලා තියෙනවා අඩුයි. ගොඩක් ජාතක දේශනාවලදී එතකොට තේර ගාථා තේරි ගාථා වලදී වගේ ටිකක් වෙනස් විදිහේ පද යෙදිලා තියෙනවා. දැන් මූලික බුද්ධ දේශනාවේ අතරම යෙදිලා මේ ඔක්කොම එකම විදිහට යෙදෙන්නේ නැහැ. දැන් සමහර පදවල මධ්‍යම පුරුෂ බහුවචනේම තමයි නැතිම වෙන්නත් පුළුවන්. සමහර ක්‍රියාපදවල ඒ නිසා දැන් අපි ඒ වගේ වාක්‍ය මහාල කොට හදන එක සමහර ප්‍රයෝජන අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් අපිට තාමාර දැනීම අඩු නිසා නැත්තම් බුද්ධ දේශනාවක් ඔස්සේම කතා කරන්න යන එක තමයි වඩා හොඳ. අපි තව ටිකක් ඉස්සරහට අර ව්‍යාකරණ දැනීම තියෙන්න ඕන නම් කතා කරන් යන්න. මොකද දැන් සංදි පද හිමනේ බුදුරජාණන් වහන්සේ සංදි වෙන් කරලා දේශනා කරලා තියෙන දැන් තියෙනවා බොහෝ තැනක. සංදි කරලා තමයි පද දේශනා කරලා තියෙන්නේ. ඒතකොට ඒ තැනකේ සංදි පාඩම ගැන අපි දන්නේ නැති නිසා ඒවා අපිට මුලින්ම කතා කරන්න අමාරුයි. අපි තව ටිකක් ඉස්සරහට ගියපහම අපි වැඩිපුර බුද්ධ දේශනාවෙම උදාහරණ අරගෙන කතා කරමු. දැන් ඒ නිසා තමයි මම අර ගාථාවක් ගාථා කීපයක් හරි අපි කියන්නත් පුරුදු වෙමු කියලා මේවා කළේ. ඒතකොට ටිකක් අර අපිට හොරුවකුත් ඇති වෙනවනේ. ඒව ගැන කොහොමද මේක දේශනාව යෙදෙන්නේ කියලා නේද? හරි අපි තව එකක් වගේ කියමු. එහෙමනම් පබෝදානන්දයාසම චින්දති කියන පදේ. චින්දති කියන්නේ කපනවා කියන අර්ථයනේ. චින්දති ඒකෙන් හැදෙන පද. මේක වෙයි පොඩි වෙනසක් වෙනවා. අතීත කාලයට යද්දි දැන් අචින්දි කියලා නෙවෙයි පදේ බොහෝ විට හැදෙන්නේ අච්චින්දි කියලා. ඒ ඡයන්න තිත්ත වෙනවා කියන එකට කියන්නේ අච්චින්දි. චින්දි අච්චින්දි කියලා එතනදි ද්විත්වයක් වෙනවා. අචින්දින්සු නෙවෙයි බොහෝ විට අච්චින්දින්සු කියලායි පදේ හැදෙන්නේ. ඡයන දිත් වෙනවා. ඒ තැන පොඩ්ඩක් මතක තියාගෙන ඇතැම් තැන් ඉතින් බුදු දේශනාවේ තියෙන්නේ එහෙම දිත් වෙනවා කියන එකද කියන්නේ. අයන්න මුලට ආපහු දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ ක්‍රියාපදයේ එන්නේ චින්දති කියලා. දොරෝකිය අපි මේ චින්ද කියන කොටස ඉතිරි කරගෙන තියන්න අයින් කරගත්තොත් ඒ කොටසට තමයි මේ කොටසට තමයි කෙලවරට එකතු වෙන්නේ මේ මේ කොටස් ටික. එතකොට මේක එන්න ඕන අචින්දුම් අචින්දින්සු කියලා. හැබැයි මේ මේක එකතු වෙද්දී බොහෝ විට මේක ද්විත්ව වෙනවා, දෙගුණයක් වෙනවා. ඒ ද්විත්ව වෙද්දි මේ මෙතන මහ ප්‍රාණ ඡයන්නක් තියෙන්නේ. ඒ වෙනකොට මෙතෙන් එකතු වෙන්නේ අල්ප ප්‍රාණ ඡයන්නක්. ඔන්නම් පරි හැදෙන්නේ මෙතෙන් එක දාගෙන කියාගෙන ගියා නම් හරි.
එතකොට මේ පිටිපස්සේ ආපු මොකක් තියෙද්දිද එහෙම වෙනවා කියන්නේ?
මේක නම් දිගට මේ දෙකේම වෙනවා.
අකියන්න
පොඩි තියෙන එක අපුරුවනේ. නෑ ඒක ඒවා පස්සේ කතා කරනවා. සංදි පාඩමේදී හැම දැන් වෙන්න පුළුවන්නේ
මේ
දිත්තය. දැන් මේතන වෙන්න පුළුවන් වෙන එක තැන. දැන් එහෙම දිත්ත වෙන අසුවල් තැනයි වෙන්නේ කියලා අපිට ඒ රීති ටික පස්සේ කතා කරන්න වෙන්නේ. මේ අකුරෙදි වෙනවා කියලා එහෙම නෙවෙයි. ඒ දිත්ත වෙන අවස්ථා ටිකක් ගැන කියලා තියෙනවා ව්‍යාකරණයේදී. ඒ වෙන අවස්ථා අපි ඒවා පස්සේ කතා කරමු. දැනට කොහොම මතක තියාගන්න මේකෙදී හො වෙනවා කියලා. හරි හරි.
චින්දි චින්දි අචින්දි චින්දි අචින්දු චින්දු අචින්දි
දින්සු අචින්දින්සු චින්දින්සු
අචින්දෝ චින්දෝ අචින්දිකා
දිත්ත වානේ අච්චින් දිත්ත වාක්‍යකුත් ඔහොම කියමු තව එකක් සිංහල පැත්තට එකක් තව කියලා ඉතිරි පැත්තට යමු කාදීට අයස් මයින්නම් කියමු මේකේ තියෙන එකක්ම කියමු නේද මේකේ තියෙන එකක් ටිකක් අමාරු එකක් වෙයි කමන්නේ අර යටින් අදෝලිපියක් දාලා තියෙන දැන් විශේෂ එකක් අපි කතා කරන එක විශේෂ එකක් එපාය කතා කරන්න නේද ඒක එහෙනම් කියමු 14
කෝගියාගේ පුත්‍රයා වීරාශියක් කැන්නේ
ඔව් ඒකේ පද ටික ඉස්සලා කියාගෙන යමු
කෝගියාගේ කියද්දි චට්ටි ඒක වචනේ
ඇයි අයිතියක් ගැන කියවෙන නිසා හා
පුත්‍රයා කියන්නේ ලක්කනේ
පුත්‍රයා කියන්නේ
කතු
ආ කතු
වීරාශියක්
අන්න ඒකෙදි කියලා තියෙනවා වීරාශියක් කියද්දි කොහමද ඕක කියන්නේ මම ওই කතාව කිව්වා චට්ටිය ගැන කියද්දි චට්ටියේ අර්ථ කියලා කියද්දි මේ ගැන කිව්වා රාශි අර්ථයනේ එතකොට ඒ යමකගේ රාශියක් නම් ගැන නම් අපි කතා කරන්නේ එතකොට අපි මොන වගේන්ද ඒ රාශිය හැදිලා තියෙන්නේ ඒ පදය අපි චට්ටියෙන් තියන්නේ උදාහරණයක් විදිහට රන් ස්වර්ණ රාශියක් කියලා අපි කියනවා නම් සුවන්නාණං රාසි රන් පිළිබඳ රාශියක් රන් වලින් රන් වල රාශියක් එතකොට කුරුල්ලොන්ගේ රාශියක් සමූහයක් කියලා කිව්වොත් සකුණාණං ගනු සකුණාණං රාසි ඒ විදිහටයි යන්නේ ඒ රාසින් කියලා ဒုတိයාවට આવොත් විතරයි නැත්නම් අපි කියන්නේ කුරුල්ලෝ සමූහයක් ඉගිලෙයි කියලා කිව්වොත් අපි කියන්නේ සකුණාණං රාසි උඩ්ඩෙන්ති ඔව් රාසි උඩ්ඩේති කිය රාශිය සමූහය සකුණාණං ගණෝ උඩ්ඩේති කුරුල්ලන්ගේ ගණයක් ඉගිලෙයි එතකොට ඒක ဒုတိයාවට આવොත් රාසි පදේ ဒုတိයාවට આવොත් එතකොට ඒ අය ක්‍රියාවට ලක් වෙනවා නම් අපි ওই රාසි කියන පදේ ဒုတိයාවනේ තියන්න ඕනේ තේමන දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම වැද්දා ලුද්ද කියන වචනේ එහෙම නැත්නම් ව්‍යාද කියන වචනේ යෙදෙනවා ව්‍යාද කියලා කියන්නේ වැද්දට ව්‍යාදෝ කුරුල්ලන්ගේ රාශියක් කුරුල්ලෝ රාශියක් සකුණාණන් මෙරුවා කියලා අපි ගමුකෝ එතකොට මාරේසි කියන ක්‍රියාවට යටත් වෙන්නේ කුරුල්ලන්ගේ රාශිය එතකොට කුරුල්ලෝ රාශිය කියන එක ဒုတိයවට එන්න ඕන සකුණාණං රාසින් කියලා අන්න එතනදී රාසි શબ્දයේ ဒုတိයාවෙන්නේ. මොකද ඒ ක්‍රියාවට ලක්ුණේ ඒ කුරුල්ලන්ගේ රාශිය නිසා. පැහැදිලි. එහෙම නැතු ඒ කුරුල්ලන්ගේ රාශිය උක්ත කතරූපදේ නම් අපි ඒක ප්‍රථමාවෙන් තියන්න ඕනේ. රාසි શબ્දයේ ප්‍රථමාවයි එතකොට එන්න ඕනේ. දැන් මෙතන වී රාශියක් කියලා කිව්වොත් ඒ රාශිය මැනීමට ලක්ුණදී කර්මපදේ. ඒ නිසා රාශි શબ્දයේ එන්න ඕනේ ဒုတိයාවට. පැහැදිලි. රාශි ශබ්දයේද එක රාශියක් නම් එක කාණ්ඩයක් නම් ඒක වචනයි කුරුල්ල කාණ්ඩ ගොඩක් නම් බහුවචනයි ක්‍රියාව කතර දිහා බලාගෙන තියෙන්නේ දැන් මෙරුවා කියන ක්‍රියාවට කර්මපදයේ ඒක වචනද බහුවචනද කියන එක අදාළ නැහැ තේරුණාද අපි දුක මිනිසා ඔව් ක්‍රියාව ඒ රාශි ශබ්දය ඒක වචන නම් ක්‍රියාව ඒක වචනයි රාශි ශබ්දය බහුවචන නම් ක්‍රියාව බහුවචනයි ඒ
කියන්නේ මේ මේ රාශියක් කියන්නේ එකවර කියන්නේ එතකොට එන්නේ
නෑ වී රාශිය කියන කෙනෙක් අපි කුරුල්ල රාශිය කියන වගේ දැන් වී රාශිය කියන එක උක්ත පදයකට එන්නේ නැහෙනේ බොහෝට වෙන්න පුළුවන් තිබුණා හරි ඒ වගේ අර්ථයක් කියනවනම් එහෙම නැත්නම් අපි තුමු කුරුල්ල රාශියක් ඉගිලුණා කුරුල්ල රාශි ගොඩක් ඉගිලුණා කියලා කියනවා නම් අපි ඒකේ බහුවචනෙම ඉන්න ඕනේ. සකුණාණං රාසි කියලා එතකොට බහුවචනයෙන් එනවා. උඩෙන්ති කුරුල්ලොන්ගේ කාණ්ඩ ගොඩක් ඉගිරුණා. අපි තුන් කුරුල්ලෝ වර්ග ගොඩක් හිටියා කියලා. ඔන්න රංචු ගොඩක් නේද? ඔන්න කපුට රංචුවක් හිටියා. කොක්කු රංචුවක් හිටියා. ඒතකොට දැන් රංචු ගොඩක් රාශි ගොඩක් නේද? අන්න ඒ රාශි ගොඩ එතකොට රාශි කීපයක් ඉගිරුණා කියලා කියනවනේ. එතකොට බහුවචයෙන් එනවා. ඉතින් ඒ වගේ යෙදීම් බොහොම අඩුයි. එහෙම යෙදීම් දැනට මේක මේකට අදාළ වේ ටික විතරක් අපි කතා කරගියම් එතකොට ඇති. දොර මෙතනදී මතක තියාගන්න තියෙන මේ රාශිය හැදිලා තියෙන්නේ මොන වගේද? ඒ පදයේ එන්න ඕන චට්ටි බහුවචනේ. පැහැදිලිද? එතකොට v පිළිබඳ රාශිය, v වලින් හැදුණු රාශියක් කියන එකයි අර්ථය. කොහොමද කියන්න ඕන? v හිනම් රාසින්.
රාසින්.
තුතියවට එන්න ඕන. මොකද මැනීමට ලක්ුණේ මේ රාශිය. හා. එතකොට මැන්නේය.
මැන්නේය
කියන එක මිනාති කියලා කියන්නේ ක්‍රියාපදේ මිනාති.
මිනාති කියන එකේ එතන අප
තිබුණ නැද්ද මේක? ඔක මිනාසි කියලා ඊටවට පදේ හැදෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට. මිනාසි ඔව් කමන්නේ. ඒක අපි පස්සේ හැදෙන විදිය මම ඊළඟට කියන්නම්.
ඊළඟ
තියෙනවද?
කස්ස කස්ස.
ඔව්.
කුමාරෝ
පුත්තෝ.
ආ
පුත් කුමාරෝ කියන පදයට වඩා පුත්තෝ පදේ තමයි බහුලව ඉදින්නේ.
පුත්තෝ වීහීන රාසින්.
හා.
මිනාසි
මිනි කියන පදෙත් ඉදෙනවා වෙන්න පුළුවන්. මට ඒක නම් මතක නෑ. මිනාසි කියලා අපිට කිව්ව මිනි කියලා යෙදෙනවා නම් මට මතක නෑ තිබුණා. හා මිනි කියලා ගමු. මිනි 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 මිනාති මිනි කියලා අපි කියමු අතීත කාලේ. ඒකේ පොඩ්ඩක් වෙනස් විදිහ පද හැදෙනවා. මොකද විකරණය නා ප්‍රත්‍යයක් මිනා කියලා හැදෙන්නේ පදේ. හරි එහෙමනම් අනිත් පැත්තේ අපි මුල් ටික කිව්වේ නැහනේ. අපි සිංහලට නගන ඒවා කීපයකත් බලාගෙන යමු. ඒක නම් ඉච්චර අමාරු නැති වෙයි. අවසරයි දෙන්න. එහෙනම් අපි මේකෙනුත් කීපයක් කියලා හිතලා කීපයක් අහමු. 11 වෙනි එක.
මේකේ.
එහෙනම්.
රජතමේ
නැ උඩේකේ සිංහලට නගන
ගහපදිස්ස කියන්නේ ශක්ති කියපොතන.
එහෙම
කුමාරෝ කියන්නේ අංගක්ති ප්‍රථම ඉවචන උද්දී
උදදීන්
උදදීන් කියන්නේ සත්තන
නේ ගියතන
දෙතිය
ගිය තැන
දෙතිය
ඒක වචනයි.
ක්‍රියා
හරි.
ගෘහපති කුමාරයා
ගෘහපති කුමාරයා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ චට්ටි ඒක වචනනේ. ගෘහපතියාගේ කුමාරයා මොහොතෙන් නෙවෙයි ගිය තැන අපි කියනවා නම් සාමාන්‍ය සිංහලයේදී ඒ ඨකාරය ဒုတိයවටත් තියෙනවා. මම එකක් කිව්වා මතක ඇති. ဒုတိයවට එතකොට මොහොතට ගියේ කියලායි අපි කියන්නේ. මොහොතෙන් කියලා කිව්වොත් අපි ඒක කරන අර්ථයක් වගේ තියෙන්නේ. මොහොතෙන් ගියා, අහසින් ගියා, ඒ වගේ කිව්වොත් අර ආකාසේන ගච්ඡති. එහෙම කිව්වොත් ඒකේ අර්ථය ඉන්නේ කරන අර්ථයක්. ඒ නිසා මෙතන එන්න ඕන මොහොතට ගියා. අපි දැන් සිංහලෙත් පාවිච්චි කරන්නේ එහෙමනේ. ගමට ගියා. ဒုတိය පදේ නේ. ගාමං ගච්චි කියන එක සිංහලට පරිවර්තනය කරන්න ගමට ගියා කියලා නේ. හරි. එතකොට ඒක ဒုတိයාවේදී ඒ ගැන කියලා තියෙනවා. චතුත්ති විභක්තියට තමයි සිංහලේදී ඨකාරය බොහෝ විට යෙදෙන්නේ. හැබැයි ဒုတိයාවටත් ඒ ඨකාරය යෙදෙනවා කියලා කියත් තියෙනවා. එතකොට අපි ඇත්තටම දැන් සාමාන්‍යයෙන් ඔන්න මෙහෙම එකක් කියමුකෝ. ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වයි කියලා අපි කියන්නේ. ගුරුවරයා ශිෂ්‍යයා උගන්වයි කියලා කියන්නේ. ඔව්, එතනනම් ශිෂ්‍යයාට ධර්මය උගන්වයි හරි ශිල්පය උගන්වයි හරි කිව්වොත් එතනනම් ශිල්පේ පදේ තමයි ද්විතියවට එන්න ඕන. අපි මෙහෙම එකක් ගමුකෝ. ශිෂ්‍යයාට පහර දෙයි කියලා කිව්වොත් ගුරුවරයා ශිෂ්‍යයාට පහර දෙයි. ශිෂ්‍යයා පහර දෙයි කියලා අපි කියන්නේ නැහැ. ගුරුවරයා ශිෂ්‍යයා පහර දෙයි කියලා නෙමෙයි කියන්නේ, ශිෂ්‍යයාට පහර දෙයි කියලා. එතනත් ඒ පහර දීමට ලක් වෙන්නේ ශිෂ්‍යයානේ. ඒ වුණාට ඒක ද්විතියව ද්විතිය පදේ වුණාට ඨයන්නක් දාලා තමයි කියන්නේ. ඒක නිසා සිංහලයේ ඨයන්නක් දැකපු ගමන්ම ඒක චතුත්ති කියලා හිතන්නත් එපා. සිංහලයේදී සිංහල වාක්‍යයක ඨයන්න දැක්ක ගමන් අපි ඒතනක ඒකයි මම අර පොඩ්ඩක් මේක බෙදෙන හැටිත් කියන්නේ. එතකොට අපිට ඒක අල්ලා ගන්න ලේසි. පාලි පදේ අර මේක මොන විභක්තියටද අයිති කියලා පොඩ්ඩක් බලාගෙන යන්න ඕන. ඒ කරලම පරිවර්තනය කරන්න ඕන වචන දිහාම බලලා මදි. හරි, අපි තව එකක් වෙන මොන හරි අමාරු පද වාක්‍ය තිබුණාද මේකේ? කාට හරි එහෙම අහුන අමාරු එකක් අහුණා නම් කියන්න බලන්න. ඒක අපි දෙමු ස්වාමීන් වහන්සේට. එහෙම නැත්තම් 14 කියමු බලන්න. 14. එතකොට භූපති කියන පදේ අග්ගි ශබ්දේ වගේ ඉවර නැගිලා තියෙන්නේ. භූපතිනෝ. භූපතිනෝ අස්සෝ කියලා තියෙන්නේ. භූපති අග්ගිනෝ කියන පදේ අග්ගි අග්ගි අග්ගයෝ ප්‍රථමාවේදී තියෙන්නේ. චතුත්ති ඒක වචනේදී නම් තියෙනවා අග්ගිනෝ අග්ගිස්ස කියලා. අන්න ඒ වගේ තමයි භූපතිනෝ භූපතිස්ස. එතකොට චතුත්තියේ තියෙනවා චට්ටියේ තියෙනවා. එතකොට මෙතන ගලපලා ගන්න ඕන. භූපතිනෝ කියද්දි චතුත්තිද චට්ටිද? ඔව්. එතකොට චට්ටි අර්ථයක් එන්නවා. චට්ටි ඒක වචනයි.
අස්සෝ අස්සයන්.
අස්සෝ කියන්නේ දිව්වේ කවුද? ප්‍රථමා පදේ දුවපු කෙනානේ. එතකොට කත්‍රූ පදේ
අස්සෝ අස්සය මග්ගේ මාර්ගේ
විභක්තිය. එතකොට
චට්ටි
චට්ටි නෙමෙයි මග්ගේ කියලා තියෙන ඒ යන්නක්. මග්ගේ මග්ගම්හි මග්ගස්මින් කියලා සප්තමී ඒක වචනයි. ඒ මොකද දුවන්න දිවීමේ ක්‍රියාවට කත්‍රූට උපකාර වුණ ආධාර වුණ පදේ. එතකොට ඒ ආධාර වෙන පදේ අපි සත්තමීන් තියන්නේ. මාර්ගයෙහි කියලායි සිංහලෙන් කියන්නේ. එතකොට ඒ
මාර්ග යන්නේ දැන් ද්විතිය බහුවචන කියන්නේ.
දැන් කර්මයක් නෙවෙයිනේ. අස්වයා දිව්වේ කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් තියෙද? අස්වයා දිව්වේ පාර කියලා අපි කියන්නේ නැහැ නේ. එහෙම කියනවද? දන්නේ මම නම් කියන්නේ. අස්වයා අපි ඒ ද්විතියා පදේ හොයන විදිය ගැන කිව්වනේ කලින්. කර්ම පදේ හොයාගන්න විදිය නේද ප්‍රශ්න? මේ විදියට අහලා බලන්න කියලා මම කිව්වා. එතකොට අපි කර්ම පදේ හොයාගන්නේ වාක්‍යේ කත්‍රූ පදේ ලිව්වා කුමක් කියලා ප්‍රශ්නේ මැදට දැම්මා. ඊට පස්සේ ක්‍රියා පදේ දැම්මා. අස්වයා දිව් කුමක් දිව්වේද නේද? කුමක් දිව්වේද? ඉතින් එහෙම උත්තරයක් නැහැ. හේතුව මොකද්ද? මේ දුවනවා කියන ක්‍රියාපදේ අකර්මක ධාතුවක්. කර්මපදයක් නැති ධාතු. ඒව ගැන මම කිව්වා. වැඩි විස්තර කළා මේ. ගොඩක් වෙලා විස්තර කළා ඊගෙන. ඒක නිසා එහෙම කර්මපදයක් නැති ක්‍රියාපද තියෙනවා. උදාවෙයි, නිදයි, සිනාසෙයි, ඒ වගේ ඉඳගනි, නැගිටි, හිටගනි, ඒ වගේ පද. හරි. එතකොට මේක සප්තමි ඒක වචනයි. මාර්ගයෙහි කියලායි අර්ථය කියන්නේ. ඒ නිසා තමයි අර පද බෙදලා බලන්න ඕනේ. දැන් මග්ගේ කියන පදේ ද්විතියා බහුවචනෙත් තියෙනවා. තිබ්බට මේක මෙතෙන් අදාළ වෙන්නේ මේ පදේ නෙවෙයි. එහෙම ගන්න බෑ අර්ථය. එතකොට සත්තමී ඒකවචනයි ඈ. එතකොට අපි අර්ථ කියන්න ඕන. රජුගේ අශ්වයා මාර්ගයෙහි දිව්වේය. දිව්වේය අතීත කාලපදේ ධාවි. ධාවති කියන්නේ වර්තමාන කාලපදේ. ධාවති කියන පදේ අතීත කාලපදේ තමයි. දැන් පචි කියන පදේ වගේ ධාවි කියලා පදේ හැදිලා තියෙන්නේ. හරි නේද? ඊළඟට එහෙමනම් දැන් මම කීපයක් ඉක්මනට මොනාරි ගැටලුවක්
තියෙනවා.
දැන් මෙතන තියෙනවානේ භූපතිනෝ කියලාත් අයින් කරමුකෝ. අශ්වයා දැන් අස්සෝ මග්ගේ ධාවි කියලානේ වාක්‍ය තියෙන්නේ. අස්සෝ මග්ගේ ධාවති අශ්වයා. කොහොමද ඔකට අර්ථ කියන්න ඕන? සිංහලෙන් කියන්න බලන්න.
අස්සයා මාර්ගේ දිව්වේ. ආදේ දුවයි.
දුවයි. මාර්ගයෙහි කියලානේ අපි කියන්නේ. අශ්වයා මාර්ගය දුවයි කියලා කවදාවත් කියනවද? දැන් මාර්ග කියලානේ සිංහල ඔය શબ્දයනේ. මාර්ග શબ્දය. මාර්ග කියන එකයි තේරුම. එතකොට මාර්ග යන්ට කියලා කිව්වොත් මාර්ග යන්ට දුවයි.
පාරට
දුවයි. ඒ වගේ අර්ථයකින් දුතියවට ගන්න පුළුවන්. පාරවල් වලට දුවයි කියන එක එහෙම ගන්න පුළුවන්. නමුත් ඒක බොහෝ විට එහෙම යෙදෙනවා අඩු ඉතින් මෙතන දැන් පාරවල් වලට දුවනවා කියන අර්ථය සමහර විට පාරවල් වලට දුවනවා දැන් පාරට දුවනවා කියන එක නම් ටිකක් ගැළපෙනවා. පාරවල් වලට දුවනවා කියන එක අර්ථය කියන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී බොහෝ විට අපිට අර්ථය ප්‍රකට තියෙන්නේ පාරෙහි දුවයි කියන එක. පාරෙහි දුවයි. පාරවල් වලට දුවයි කියන අර්ථයත් ගන්න පුළුවන්. පාරවල් වලට ව්‍යාකරණ පැත්තෙන් වැරද්දක් නැහැ. හැබැයි දැන් බුද්ධ දේශනාවේදී තියෙද්දි අපි ඒක හරියට ඒකට ගැළපෙන අර්ථය ගන්න ඕන. පුළුවන් ඉතින් එකකට ගිහිල්ලත් ඔය එක. නමුත් අර්ථය ගොඩාක් ප්‍රකට සත්තමී අර්ථය.
කැතයි ඒක.
ඔව් ඒ වගේ අපිට එහෙම තැන් තියනවා. දැන් එකම දැන් එකම පදේ පංචමී ඒක වචනෙත් තියෙනවා. ප්‍රථමා බහු වචනෙත් තියෙනවා නේද? දැන් මග්ගා කියන පදේ. එහෙම නැත්නම් බුද්ධහා කියන පදේ. ඒ තැනක අපි ප්‍රථමාවෙන් ඉන්න ඕන අර්ථය පංචමියෙන් කිව්වොත් ගැලපෙන්නේ නැහැ. බුද්ධා ධම්මං දේසෙන්ති කියලා තිබුණා. බුදුරජාණන් වහන්සේලා දහම් දෙසත් කියන එකනේ. අතෙන්න දාලා අපිට කියන්න පුළුවන්. ඒත් දැන් හැමතැනම ගැලපෙන්නේ නැහැ. සමහර තැන් ගැලපෙන තැන් තියෙන පුළුවන්. එහෙම අවස්ථා දෙකම. අර බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය දෙසත් කිව්වොත් ඒක අර්ථය පැහැදිලි නැහැනේ. ඒ වගේ තැන් තියෙනවා. ඒක නිසා අපි තැන් වල පොඩ්ඩක් බලන්න ඕන. හරි. පිහිනම් තව කීපයක් ඉක්මනට කියාගෙන යමු නේ. මම එහෙනම් කීපයක් හිතලා කියන්නම්. ඒ ටික කියාගෙන යමුද? දැනට අපිට දුන්න ක්‍රියාපද වලිනොයි. මිනිසා ඇඳෙහි නිදාගත්තේ
ඇයි?
සත්තමී එක වචන කන්න කොට එහෙනම් කරුණ ඇඳ මත ආධාර කරගෙන ඇඳ ආධාර කරගෙන කියලා ඒකට උත්තර කියන්න ඕනේ. එතකොට දැන් ඇඳ ආධාර කරගෙන නිදන්නේ නිදීමේ ක්‍රියාවට ආධාර වෙන පදේ තමයි සත්තමී. එතකොට හරි. කියගෙන යමු පාළි
මනසෝ මන් මන් කේ
සයති කියන එක
සයි
සයි හරි එහෙනම් දැන් ආයස්ම අනිත් පැත්තට කියන්නේ නම් මම පාලියෙන් කියව සිංහලට කියන්න වානරෝ අසිනා ගිරපින්නේ භූපාලෝ අසිනා රුක්ඛං චින්දි
භූපාලෝ අසිනා රුක්ඛං චින්දි භූපාලෝ පතමයකවති රජතුමා අසිනා පංචමී එක් වචන අනේ මේ චත්ති චත්ති චත්ති
චට්ටි තියෙනවද අසිනා කියලා පදයක්
කඩු වෙන්නේ
ඔව් කඩු
වෙන්නේ කඩු
භූපාලෝ අසිනා අසිනා රුක්ඛං චින්දි අසිනා කියන පදේ කොහෙද තියෙන්නේ අග්ගි ශබ්දේ නිකන් කියාගෙන යන්න බලන්න නා යන්න කෙලවරි තියෙනවා මං කිව්වා නා කියන විභක්ති ප්‍රත්‍ය එකතු වෙන්නේ මොකේදද සී යෝ අං යෝ නාහි කියලා එකතු වෙන්නේ
නේ පංචමී ඒක වචන
නේ පංචමීෙන් ගැලපෙන්නේ නැහැ
නේද
කඩුව උපකාරයෙන් යමක් උපකාර කරගෙන නම් අපි ක්‍රියාව කරන්නේ උපකාර කරන උපකාර කරගන්න පදේ කරණයි කරණ විභක්ති
කඩුවෙන්
ඔව් කඩුව කරණ කොටගෙන
කඩුව කරණ කොටගෙන රුක්ඛ දස
විභක්තිය
දෙතිය එක
වචන කර්ම පදේ නිසා කර්මයේ නිසා ක්‍රියාවට ලක්න පදේ හා
අනිත් චින්දි
චින්දි
කැපුවේ
කැපුවේ අතීත කාලේ හරි දීපයෝ ඔව් ආයතනේ දීපි කියලා පදයක් තියෙනවනේ නේද මතකයි මොකද්ද දීපි කියන එකේ තේරුම දීපි හා දීපයෝ මිගේ කාදින්සු දීපයෝ මිගේ කාදින්සු
දීපයෝ කටවලා එක වචන
ඒක වචනද දීපයෝ නේ දීපයෝ මිගේ
දියාගෝ
වෙයිද කාදින්සු කියගෙන යමු
තේරුම්
දෙන්න දිවියෝ වන් මේ කයි කත් කත්
කෑවේ
කෑවා කෑවා ඉන්නකොට කෑවෝ කියලා
කියන්නත් පුළුවන් කෑවෝ කිව්වත් කාන් අරිත්‍රි නේ
ලිංගවචන ඒ කෑවාය නේද
එද බහුවචනේ කොහොමද
ඒ බහුවචනේදි මට මතක විදියනම් සිංහලේදී බහුවචනේදී ලොකු වෙනසක් නැහැ ඒක වචනේදී තමයි ඒකේ බොහෝ විට තියෙන්නේ පොඩ්ඩක් බලන්න මට මාත්‍යත වැඩව සිංහල භාෂාවේ
ඒක ආරංචි
කියන කෑහ කියලා දැන්ට කියන්නේ කෑහ ඔකේ වාය කිව්වොත් නම් ස්ත්‍රීලිංගේ පාලි භාෂාවේ හැබැයි එහෙම වෙනසක් නැහැ. පාලියේදී ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ ක්‍රියාපදයට. හරි. ඊළඟ කයස්ම කවන්නේ පිටිය ලේසි එකක් කියමු. කවන්න නිකන් කියන්න උත්සාහයක් ගමු. ලේසි එකක් කියන්න අපි. සුනකෝ භත්තං කාදි සුනකෝ භත්තං කාදි
සුනකෝ තමයි
තේරුම බල්ලා
භත්තං
ඒ ဒုတိයාවට ගියේ එක කර්මපදේ නිසා දැන් අපි එකේ ඇයි ဒုတိယාව මේ විභක්තියට ගියේ කියලාත් බලන්න ඕන. ဒုတိယාවට ගියේ ඒ කෑමට ලක්ුණු දෙය නිසා. තේරුණාද? හරි. කර්මපදේ නිසා ဒုတိယ එකවචනයි බත්තං කියන්නේ බත. කාදි කියලා කියන්නේ අතීත කාලේ ඒකවචන ක්‍රියාව. එතකොට කෑවි කියලා කියන්නේ කෑවි. හරි. සුනකයා බත් කෑවි. හරි. ඊළඟට රතනානන්දව යස්ම. මේකේ තියෙන එකකුත් කියමුද? 12 වෙනි එක.
එතනසාර
හරකේ මේ බැලියක් වගේ නෑ. නෑ. ඒ කෑවාය වෙනවා. ඔව්
කෑවාය.
හැබැයි පාලි වචන වෙනසක් නෑ. කාදිම තමයි. බැලියනම් කෑවාය. කෑවාය කියලා තමයි සිංහලින් කියන්නේ. පාලි ක්‍රියාපදී. හරි. පාලි භාෂාවේදී මේ පැත්ත වලට ලේසි. ඒ ශ්‍රී ලිංග ભેදයක් නැහැ. හරි. තොරසිනි එක අධිපති කවීනම් ඒක අධිපති කවීනම් මනයෝ අදදි. එතකොට මේ තැන්වලදී අපි මතක තියාගන්න ඕනේ මේ අදදි කියන ක්‍රියාපදේ දීමක් ගැන හඟවන අවස්ථාවක් නේ. අදදි කියන්නේ මොකද්ද තේරුම රතනානන්දයස්ම? අදදි දුන්නේ කියන එක තේරුමේ. අදදි කියන පදේ අපි තව චුට්ටක් මේ ටික අපි දැන් දදි කියලා දීලා තියෙනවා මේකේ ක්‍රියාපදයක්. ඒකටම අයන්නක් මුලට ඇවිල්ලා තියෙන. දැන් මම කිව්වා ක්‍රියාපදවලදී අයන්නක් මුලට ආවට පාලි භාෂාවේ අර්ථය වෙනස් වෙන්නේ නැහැ.